जिन सभा काल तभी में अवस्था योजना सुदत्त मंजुल मंत्री थी
गरु कथानायक तुमनी सभा काल तब अवस्था योजना मेवन विट रट तुल काबनिक रासायनिक पोहर आनायने तहनाम कर काबनिक पोहर भावित प्रचलित किरीम संधा राज्य प्रतिपत्ति में तीरने गेन कटयतु करमीन तिबेनवा मेम पशुभीम तुल देशीय काबनिक पोहर अवश्यतावे सलकिल्लट गेन मेम पोहर निष्पादने रट तुल सिदु किरीमट वडात फलदायी बव अपिट पेनीयनवा मेवन विट विटत सुलुहा मध्य परिमाण लेस काबनिक पोहर निष्पादने संधा व्यवसायकिन इदिरिपत् वेला तियेनवा रजय विसिन ओउन दिरिमत् किरीम संधाद अवश्य वेडपिलिवेल सकस् करला तियेनवा मेम काबनिक पोहर निष्पादने तुलिन ग्रामीय मट्टमिन सुलुहा मध्य परिमाण निष्पादकिन बिहि किरीम वडात् फलदायी वन अतर ग्रामीय आर्थिकीय इहल नैंवीमक्द एय तुलिन सिदु वेनवा मे यांत्रणीय पलात् पालनायतन हरहा सिदु किरीम वडात् उचित वेनवा ए अणुव काबनिक पोहर निष्पादनीय संधा ग्रामीय मट्टमे निष्पादकीन बिहि किरीम संधा पलात् पालनायतन मट्टमिन कठिनमिन सुदुसु यांत्रणयक् सकस् किरीम संधा मेम गरु सभावट योजना कर सिटिनवा गरु कथानायकतुमनि मे योजनाव पिरिमंद केटियेन यम कारणयक् मम मे गरु सभावट इदिरिपत् करन्न बलापोरोत्तु वेनवा अद सौभाग्य दक्म जातिक प्रतिपत्ति अणु अपे अतिकारु जनाधिपत्तुमा मे रासायनिक पोहर भावितेन इवत्तेला काबनिक पोहर निष्पादने करन्न प्रधान वशयेन्म तीरणे करे अद रटे अपे रटे विशाल वशयेन अपे रट तुल वकुगडु रोगीन पिलिका रोगीन दियवेडिया रोगीन हदवत् रोगीन लमा रोग स्नायु रोग हा उत्सम ADHD වැනි කාරණත් මේ රෝගත් ඒ වගේම නිල්දා රූපත් ඉහළ යෑමත් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ தත්ත්වයේ වගේම අද මේ රසායනික පොහොර පරීක්ෂා කිරීමේදී කුඩා දරුවන්ගේ ශරීර තුර 130ක් වල්නාශක තැන්පත් වෙලා තියෙන බවත් අහුරු වෙලා තියෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි රජයක් හැටියට 1965 තමයි මේ කනකොකා හඳන්නේ අපේ රටේ සාම්ප්‍රදායික කෘෂිකර්මයට කනකොටා හඳමින් මේ රසායනික පොහොර ගෙන්වීම වල්නාශක කෘමිනාශක පලිබෝධනාශක ගෙන්වීම ආරම්භ කරලා 1977 රාජ්‍ය මැදිහත් වීමෙන් තොරව පෞද්ගලිකාංශයටත් මේ අවස්ථාව ලබා දෙනවා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට අපි කල්පනා කරලා බැලුවොත් විශේෂයෙන්ම ගරු කථානායකතුමනි රජයක් හැටියට මේ සඳහා 1995 වර්ෂයේ බැලුවොත් බිලියන 4407ක් වැය කරලා තියෙනවා පොහොර සහනාධාරය වෙනුවෙන්. අපි 2005 වර්ෂය ගැන බැලුවොත් මිලියන 13552ක් වැය කරලා තියෙනවා. ඒ වගේම අපි 2018 බැලුවොත් මිලියන 42682ක් රජයේ වැය කරනවා පොහොර සහනාධාරය සඳහා. 2019 වර්ෂයේ බැලුවත් මිලියන 439510ක් රජයක් හැටියට මේ සඳහා වැය කරනවා. අද ප්‍රතිපත්තිමය තීරණයක් අරන් තිරසර කෘෂිකර්මාන්තයක් තුලින් නිරෝගිමත් අනාගත පරපුරක් බිහිකරන රජය ගෙනියන මේ වැඩපිළිවෙල තුල අපි දක්ිනවා නෛතික වශයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය හා සනීප ආරක්ෂාව සහතික කිරීමේ වගකීම තියෙන පළාත් පාලන ආයතනයට. ඒ වගේම අධිකාරී බලය තියෙන කරු කථානායකතුමනි පළාත් පාලන ආයතනයේ සතුව අද වෙනකොටත් කාබනික පොහොර නිෂ්පාදනය නෙකරුවත් අද වෙනකොට පළාත් පාලන ආයතන අතිබහුතරයක් කොම්පෝස්ට් අංගන පවත්වාගෙන යනවා. මේ කොම්පෝස්ට් පොහොර කාබනිකකරණය කරලා විධිමත් කරලා මේ අයට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ඥානය ලබා දීලා ප්‍රාදේශීය මට්ටමින් අපේ කෘෂිකර්ම කැබිනට් අමාත්‍යතුමා මේ සභාවේ ඉන්න වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ එතුමාගේ නායකත්වයේ තුල මේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යතුමනි ගෙනියන වැඩපිළිවෙල තුල පළාත් පාලන ආයතන වල තියෙන යන්ත්‍ර සූත්‍ර වලට අමතරව අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබා දීලා ඒ ආයතන තුල තියෙන භෞතික හා මානව සම්පත් ප්‍රයෝජනයට අරගෙන ප්‍රාදේශීය මට්ටමින් මේ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ඉතාම කාලෝචිත බව ගරු සභාවට යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.
යෝජනා ස්ථිර කිරීම
ගරු කථානායකතුමනි, පිසුදත් මංජුල මන්ත්‍රීතුමා, සභා කල්තබන අවස්ථාවේ යෝජනා විස්තර කරමින් විශේෂයෙන්ම අද මං හිතනවා අතිගරු ජනාධිපතිතුමා සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙළ තුළ ගත්ත ප්‍රතිපත්තිමය තීන්දුවක් උඩ විශේෂයෙන්ම මං හිතනවා ලෝකේ තියෙන මහා බරපතලම ජාවාරමක් වන මං හිතනවා මේ පොහොර සහ රසායනික ද්‍රව්‍ය ජාවාරම අද ඉදිරියට අවිල්ල තියෙනවා. ඒ වගේම අද මේ නිසා මං හිතනවා අර හරිත වර්ණ විප්ලවය හරහා අපිට දායාද වෙච්ච මං හිතනවා අපිට ඉතුරු වෙච්ච අවශේෂ වෙච්ච බරපතල ප්‍රශ්න ගණනාවක් තියෙනවා. විශේෂයෙන් වක්ගඩු රෝගේ, ඒ වගේම බෝනෝන රෝග මේ ආදී වශයෙන් ගත්තොත් එහෙම මං හිතනවා අපි අද සියලු දෙනාම මේ නිසා රෝගින් බාට පත්වලා ඉන්නවා. ඒ වගේම මේ කතා කරන මාදැදු සමහරට මෙතන ඉන්න බොහෝ දෙනෙක් තුළ බොහෝ මන්ත්‍රීවරු තුළත් මං හිතනවා විවිධ අපිට හොයන්න බැරි රෝගාබාධ තියෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ සර පළාත් නමයට තිබුණා විශේෂයෙන්ම ඒ පළාත් නමයට අනන්‍ය උපකරණ. ඒ වගේම උදැල්ල ගත්තොත් එහේ මේ පළාතට අනන්‍ය උදැල්ලක් තිබුණා. නගුල ගත්තොත් එහේ මේත් එහෙමයි. මම හිතන්නේ මේ උපකරණ වලින් දැන් සියලු දේවා වෙනස් වෙන්න ඕනේ. ඒ වගේම මම විශේෂයෙන් මේ අවස්ථාවේ යෝජනා කිසි කරන අද මිනිස්සුන්ට උවමනාවක් ඇති වෙලා තියෙනවා. දැන් බොහෝ වෙලාවට සමහරු කියනවා මේක කරන්න බෑ කියලා. මේක කරන්න පුළුවන්. මේ කරන්න පුළුවන් අවශ්‍ය වෙන්නේ මම හිතන්නේ අපේ තියෙන කැපවීම පමණයි. ඒ වගේම අපි දන්නවා එදා තිබිච්ච ස්වභාවික ක්‍රමවේදයන් මම හිතන්නේ නැතිවීම තුල ඉස්සර අපේ ආදී මුතුන් මිත්තෝ වෙලට ගියාම කුඹුරු වැඩ කරලා තුනත් උඩ කොළු ටිකක් තිබ්බේ ස්වභාවිකවම මකුරු පැටව ටික බෝ වෙන්නේ. අද ඒ ස්වභාවික ක්‍රමවේදේ නැහැ. ඒ හින්දා අපි හිතන අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම එදා තිබිච්ච පාරම්පරික ඥානය සහ නවීන තාක්ෂණය අද මේ සඳහා ගලපගෙන මම හිතනවා අද මේ කාබනික පොහොර ඒ වගේම කොම්පෝස්ට් පොහොර භාවිතය මම හිතනවා අද ජනතාව අතර ප්‍රචාරය කරන්න පුළුවන්. ජනතාවට ඒ උවමනා ඇති වෙලා තියෙනවා. මේක මම හිතන්නේ ක්‍රමක්‍රමයෙන් නෙමෙයි, මේ ජනාධිපතිතුමා ගත්ත තීන්දුව මම හිතන්නේ ඉතාමත්ම සාධාරණ තීන්දුවක්. ඒක මම හිතනවා මේ කරන්න ඕනේ අපි මහජන නියෝජිත විදිහට විශේෂයෙන්ම ගොවි ජනතාවගේ ආකල්ප වෙනස කැටගිනේ වාගේම තියෙන අපිට. ඒ හින්දා මෙතනදී අපි විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕනේ පළාත් පාලන ආයතන වලට අපි සුදත් මංජුල මන්තුමා කිව්වාගේ විශාල කාර්යභාරයක් කරන්න පුළුවන්. ඒ තාක්ෂණය මම හිතන්නේ දෙන්න ඕනේ ඒ පළාත් පාලන ආයතන වලට. ඒ වගේම මම ගරු ඇමතුමාට යෝජනා කරනවා අපේ කෘෂිකර්ම අපේ ඇමතුමාට විශේෂයෙන්ම ගංවල කාබනික පොහොර සමಿತಿ අපි ඇති කරොත් එහෙනම් මම හිතන්නේ මේ වැඩ කටයුතු අපිට කරන්න ඉතාමත් පහසුවෙන් කරගෙන යාමට හැකියාවක් තියෙනවා. ඒ හින්දා අපි විශේෂයෙන්ම අද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඉස්සෙල්ලා ගත්තොත් එහෙම මොනවා හරි ගොයන් ගහකට රෝගයක් ඇති වුණොත් එහෙම ගිහිල්ලා අපි AI මහත්ය කෘෂිකර්ම උපදේශක හම්බුණාම කියන්නේ අහවල් අපේ පැත් ප්‍රදේශේ නම් නාගපකරිට ගිහිල්ලා අහවල් තෙල ගහන්න කියලා කියන්නේ. ඉතින් මේ කරපු විනාශයට අපි සියලු දෙනා මම හිතන්නේ අද වා කියන්න ඕනේ. ඉතින් එදා මං හිතන්නේ අද මේ සියලුම දෙනා රෝගින් බාට පත් වෙන්න අපි එදා ඉඳන් මං හිතන්නේ මේ අනුගමනය කරපු ක්‍රමවේදයන් තුළ අද විශාල මං හිතන්නේ මේ වෙද්දි වකුගඩු රෝගීන් විතරක් ඉන්න 150,000කට වැඩි ප්‍රමාණයක්. ඒ වගේම වකුගඩු අලුතෙන් බද්ධ කරන්න අවශ්‍ය මං හිතන්නේ රෝගීන් ඉන්නවා 30,000කට වැඩි ප්‍රමාණයක්. ඉතින් මේවාද මං හිතන්නේ බරපතල කරුණු කාරණා බාට පත් වෙලා මං හිතනවා අපි කරන්න ඕනේ ආණ්ඩු දැන් අපේ රටේ තියෙන දෙයක් තමයි අපි විශේෂයෙන්ම ජනතාවට පොරොන්දු දෙද්දි හැම වෙලාවෙම මේ ප්‍රශ්නේ දඩමීමා කරගන්න. කවුරු හරි බලයට පත් වෙන්න කියනවා අපි ආවම පොහොර සහනාධාරණය අපිත් ඒ වැඩේ කරා. හැබැයි මේ කාරණේ ජනාධිපතිතුමා තීරුම් ගත්තා. අපේ රජය තීරුම් ගත්තා. ඉතින් ඒ අනුව තමයි මම හිතන්නේ මේ රසායනික පොහොර භාවිතය තහනම් කරේ. එහෙනම් අපි විශේෂයෙන්ම එදා අපේ වෙලේ තිබිච්ච මීගහෙන් ලැබෙන පෝෂණය අද නැවතර කිතර ලබා දෙන්න ඕන කාලය අද ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේක මම හිතනවා ආකල්පයේ වෙනසක් ඇති කරොත් එහෙම ඒ වගේම මම හිතන්නේ අද විශේෂයෙන්ම ගොවි ජනතාවට ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා අපි මහජන මන්ත්‍රීවරු දිහා අපි කියන්න හොඳ නැහැ මේක කරන්න බෑ කියලා. මහජන මන්ත්‍රීවරු දිහා අපි කියන්න ඕන මේ වැඩේ කරන්න පුළුවන් කියලා. ඉතින් මේ පාර්ලිමේන්තුව තුළ අපි නියෝජනය කරන සමස්ත මහජනතාව නියෝජනය කරන අපි මහජන නියෝජිතයෝ දිහා අපි ගිහිල්ලා මහජනතාව ඉස්සරහ කියනවා නම් මේ කාරණේ කරන්න බෑ කියලා. මම හිතා ඒක බරපතලම වැරද්දක්. මම දැක්ක ඊයේ පත්‍රයේ මම කල්නුක් කිව්වා වගේ අපේ විපක්ෂේ මන්ත්‍රීතුමාලා මේක දඩමීමා කරන සමහරලාවට කියනවා ඊළඟට බලයටපත් වෙන්න අපි ආවම නැවත රසායන පොහොර ආනයනය කරනවා කියලා. ඒක නෙමෙයි කළ යුත්තේ. ඒ හින්දා විශේෂයෙන්ම අපි රෝගී වෙච්ච ජාතියක් බවට පත් වෙලා ඉඳලා විශාල විදේශ විනිමයක් යනවා මේ රසායනික පොහොර සහ ඒ වගේම ඒ පලිබෝධනාශක ගෙන්නන්න. ඉතින් ඒ වගේ ලෝකෙම අද තියෙන තාක්ෂණය තුල මම හිතනවා ලෝකේ අද ස්වභාවික ක්‍රමවේදයන් තුල පලිබෝධ පාලනය කරන්න පුළුවන්. ඒක මිත්‍යාවක්. අපි කියනවනේ කරන්න බෑ කියලා, ඒක මිත්‍යාවක්. තේින්ද අපි විශේෂයෙන්ම මේ කැපකිරීම තියෙන අමාරු වැඩේ. මොකද එදා ඉඳන්ම ගොවියා හොරෙක් බවට පත් කළ ඉවරයි අපි. ඒ හොර ඒ විශේෂයෙන්ම ඒ ගොවියා තුළ තියෙන ආකල්පමේ වෙනස ඇති කරන වැඩපිළිවෙල අපි හදන්න නැති තාක්කල් මේ වැඩේ කරන්න අමාරුයි. තේින්ද අපි විශේෂයෙන්ම ජනාධිපතිතුමා ගත්ත ඒ පියවර ඇතාම සාධනීය පියවරක්. ඒ වෙනුවෙන් අපි කැප වෙලා විශේෂයෙන්ම පළාත් පාලන ආයතනයේ ප්‍රදේශයේ තියෙන පළාත් පාලන බල ප්‍රදේශවල තියෙන විශේෂයෙන්ම ඒ කුණු ටික ගන්න ඒ වැඩපිළිල තියෙන පළාත් පාලන ආයතනවලට, ඒ වගේම ගොවි ජනසේවා මධ්‍යස්ථාන තියෙන, ඒ වගේම හැම මං හිතන්නේ ගොවියෝ 10 දෙනෙකුට එක ශේෂ නිලධාරියෙක් ඉන්නවා කෘෂිකර්මයට වාව කියන. ඒ නිසා මේ සියලු දෙනාගේම සහයෝගය ගන්න ඕන. ඒ වගේම අද හොර වෙච්ච නිලධාරී ප්‍රාන්තයක් බිහි වෙලා ඉන්නවා මේ නිසා. ඒ වගේම අද විශේෂයෙන්ම කෘෂිකර්ම මම හැමෝටම දොස් කියනවා නෙමෙයි, නමුත් කෘෂිකර්ම ශේෂ්ඨය තුළ ඉන්න බොහෝ නිලධාරීන් මෙන්න මේ ආකල්පයේ වෙනස ජනතාව තුළ ඇති කිරීම සඳහා වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න, ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අපි විසින් කියන එකත් මේ අවස්ථාවේ ඉදිරිපත් කරන්න ඕනේ. ඉතින් අවසාන වශයෙන් කතා කරන්න කරුණු කාරණා තිබ්බත් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමින් මම නිහඬ වෙනවා.
ශානක්‍ය රාජ පුත්‍රම් හොනරබල් ශානක්‍ය මහත්තයා කණක හේරත් මෙත්තම්
ගරු කථානායකතුමනි, ඉතාමත් කාලෝචිත මාතෘකාවක් යටතේ අද කතා කරන්න ලැබීම ගැන සතුටට පත් වෙනවා. විශේෂයෙන්ම අපේ දිස්ත්‍රික්කයේ සහෝදර පාර්ලිමේන්තු මන්ත්‍රී සුදත් මංජුල මැතිතුමා ඉදිරිපත් කරපු යෝජනාවක් අපේ රට හදන සෞභාග්‍ය දැක්ම යටතේ අපේ ප්‍රකාශනයේ 39 වෙනි පිටුවේ සඳහන් පොහොර භාවිතයේ නව පෙරලියක් අනුව අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අද රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර පරිවර්තනය වෙමින් පවතින අවස්ථාවක්. විශේෂයෙන්ම අපේ අදාළ අමාත්‍යාංශය හැටියට තේ සහ රබර් වලට තමයි ප්‍රධානම අභියෝගය වෙලා තිබුණේ මේ කාබනික පොහොර භාවිතය. ඒ නිසා ඒ වෙනුවෙන් විශාල වැඩපිළිවෙලක් දැන් වෙනකොට ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන්ම මේ වර්ෂය සඳහා අවශ්‍ය කරන තේ වලට සහ රබර් වලට අවශ්‍ය කරන ඒ රසායනික පොහොර සියල්ලක් ලබා දෙමින් පවතිනවා. බොහෝ දෙයක් ලබා දීලා තියෙනවා. දැන් බොහෝ දෙනෙක් ඉල්ලීම් කරා T65 වර්ගයේ තේ වලට ලබා දෙන පොහොර වර්ගය පැලතවාන් වලට. ඒකේ අපි 135ක් වමන දැන් වෙනකොට ලබා දීලා තියෙනවා කෘෂිකර්ම අමාත්‍යතුමා සහ රාජ්‍ය අමාත්‍යතුමාගේ සහයෝගය යටතේ. ඊට අමතරව දැන් මේ වෙනකොට ඉල්ලීම් කරලා තියෙනවා T200. ඒ කියන්නේ අවුරුදු දෙකත් හතරත් අතර වගේ කාලයේදී භාවිතා කරන ඒ පොහොර අද වෙනකොට අපේ කුඩා තේවත් සංවර්ධන අධිකාරියේ ප්‍රාදේශීය දිස්ත්‍රික් කාර්යාලවල අද ලබා දීලා තියෙනවා. ඉතින් ඕනෑම ගොවියෙක්ට, ඕනෑම ගොවි මහත්තයෙක්ට, එමත් නැත්නම් කුඩා තේවතු හිමියෙක්ට ගිහිල්ලා ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් එතනින් අපි ඊළඟ කන්නේ වෙනකොට බලාපොරොත්තු වෙන්නේ මේ සියල්ලක් වෙනුවෙන් කාබනික පොහොර යොදවන්න. දැනටම ඒ සඳහා වැඩ කටයුතු රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. අපි තේ වගා කරන දිස්ත්‍රික්ක 14 ආවරණය වන ආකාරයෙන් අපි කොම්පෝස්ට් කුඩා තේවත් සංවර්ධන අධිකාරියෙන් කොම්පෝස්ට් ව්‍යාපෘති 8ක් ආරම්භ කරලා තියෙනවා. ඒකෙදි බලාපොරොත්තුව ගොවියාට කාබනික පොහොර ලබා දීම වගේම ගොවියාට තමන්ගේම කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා දැනුම ලබා දීමේ වැඩසටහනක් හැටියට තමයි ඒ වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙන්නේ. ඒ වගේම අපි තේ පරීක්ෂණ කොට්ටාෂ 144ක තෝරාගත්ත ගොවීන් කැමැත්ත තියෙන ගොවීන් ඒ සියලු දෙනාටම අපි සහන ලබා දීලා ඒ සියලු දෙනාට තමන්ගේ වගාව තමන්ගේ කුඩා තේවත් පමණක් නැමෙයි අනෙකුත් ඒ සමිතියේ ඉන්න අනිත් තේවතු හිමියන්ට ලබා දෙන්න පුළුවන් ආකාරයේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම දැනටමත් ආරම්භ කරලා හඳුනාගෙන තියෙනවා. ඊට අමතරව අපි කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් උත් ඉල්ලීමක් කරා අර වී වගාව සඳහා එක හෙක්ටයාර එකට ලබා දෙන රුපියල් 12,500 සහනාධාරය අපේ කුඩා තේවතු හිමියන්ටත් ලබා දෙන්න කියලා. එතකොට අපිට හැකියාව තියෙනවා හැම තමන්ගේම අක්කර භාගයකට වඩා වැඩි අක්කරයකට වඩා වැඩි කුඩා තේවතු හිමියෝ සියලු දෙනාටම තමන්ගේම කාබනික පොහොර ටික නිෂ්පාදනය කරන්න. ඒ සඳහා අවශ්‍ය කරන දැනුම ලබා දෙන්න අපේ තේ පරේෂණ ආයතනය මගින් කටයුතු කරනවා. ඒ අවශ්‍ය කරන නයිට්‍රජන් ප්‍රමාණය, අවශ්‍ය කරන ෆොස්ෆරස් පොටෑසියම් ප්‍රමාණය හඳුනාගෙන ඒ සඳහා
ඒ වැඩපිළිවෙළ කෙටි කරන්න විනාඩි 2යි තියෙනවා.
ඒ වගේම විශේෂයෙන්ම අද වෙනකොට අද අපිට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් දැනුම් දීලා තියෙනවා මෙතෙක් කාලයක් රසායනික පොහොර ලබා දුන්න සමාගම් වලට අවස්ථාව ලබා දීලා තියෙනවා කාබනික පොහොර අපේ රටට ආනයනය කිරීමේ අවස්ථාව. ඒක තුළින් ඒ අවශ්‍ය කරන නයිට්‍රජන් NPK තුනම ඒ අවශ්‍ය ප්‍රතිශතය අනුව අපේ ගොවියාට ලබා දුන්නොත් මේ තේ වගාවේදී කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඊට අමතරව රබර් වගාව ගැන එක විනාඩියක් කතා කරන්න ගරු කතානායකතුමනි, අපේ සුදත් මංජුල මන්ත්‍රීතුමා අද යෝජනාව ඉදිරිපත් කරා ප්‍රාදේශීය සභාවල තියෙන කාබනික පොහොර ලබා දෙ ගන්න කියලා කෘෂිකර්මය සඳහායි. මේකට වඩාත් උචිතම මේක වී වගාවට තේ වගාවට නැමේ රබර් වගාවට පමණයි මම හිතන්නේ මේ පොහොර යොදා ගන්න හැකියාව තියෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා රබර් පරේෂණ ආයතනය මගින් අපේ ප්‍රාදේශීය සභාවල එහෙමත් නැත්නම් නගර සභාවල වැඩියෙන්ම නිෂ්පාදනය කරන දිස්ත්‍රික්කයේ වැඩියෙන්ම නිෂ්පාදනය කරන ස්ථානවල ගිහිල්ලා පරීක්ෂා කරලා ඒ අවශ්‍ය කරන සියලුම දත්ත ටික ලබාගෙන ඊළඟට ඒවට ප්‍රමිතිය හොඳනම් ඒ අවස්ථාව ලබා දෙන්න අපි කටයුතු කරනවා කියන එක සඳහන් කරනවා. ඉතින් මම මීට වඩා කාලය ගන්න යන්න ඔබ උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මේ යෝජනාව ගෙනීම පිළිබඳවත් අපේ සුදත් මංජුල මැතිතුමාට ස්ථිර කර මන්තුමා ඇතුළු සියලු දෙනාටම ස්තුතිවන්ත වෙමින් මම නිහඬව.
රෝහණ බණ්ඩාර මැතිතුමා.
අරු කතානායකතුමනි, මම හිතන්නේ කාලෝචිත යෝජනාවක් ඉදිරිපත් කරා වගේම ආණ්ඩු පක්ෂයේ විදියට මේක ඔබතුමාලා සාධාරණීකරණය කරන්න
විනාඩි 2යි
බොහොම
මම කරන්න
විනාඩි 2යි තියෙන්නේ දැන් විනාඩි 4 තියෙනවා.
ආ විනාඩි 4ක් තියෙනවා ඔබතුමාට
කතා වාඩි වෙන්නේ නිකන්. එතකොට මම හිතන්නේ ඒක සාධාරණීකරණය උත්සාහ කරනවා. මම හිතන්නේ ඒ සාධාරණීකරණය කරන උත්සාහය අතරේ මම හිතන්නේ අපේ පළාත ගත්තම මේ කතා කරන මන්ත්‍රීරුන්ගෙන් අනුරා උතුරුමැද පළාත නියෝජනය කරන කවුරුවක්වත් මේකට කතා කරයිද කියන ප්‍රශ්නේ තියෙනවා. මොකද කතා කරලා ගමට දිස්ත්‍රික්කයට ගිහිල්ලා උත්තර දෙන්න මොන තත්ත්වෙට පත් වේද කියලා. මම හිතන්නේ ප්‍රායෝගිකව අද මේ කාරණේ කොයි පැත්තට තල්ලුලා තියෙන කියන කාරණේ ඔබතුමාලා හොයලා බලන්න. අද රටේ අපි ඇයි මේ ලෝකෙම මේ රසායනික පොහොර වලට යොමු වෙන්න තීරණයකට එන්නේ ඇයි එතනකදී? ලෝකයේ ආහාර සුරක්ෂිතතාවය වැඩි කරන, ආහාර නිෂ්පාදනය වැඩි කරන, සුරක්ෂිතතාවය ඇතිකරන ඒ තැනදී තමයි මේ රසායනික පොහොර වලට, රසායනික කෘෂි රසායන ද්‍රව්‍ය වලට, හයිබ්‍රිඩ් තාක්ෂණයට අපේ ලෝකෙ එන්නේ. එතකොට අද ගෝලීය වශයෙන් ගත්තාම මේ කොරෝනා ඌදරත් එක්ක අපේ රටේ කණින් කොණින් හැමතැනින්ම ඇහෙන්නේ මොකද්ද? ෆුඩ් සිකියුරිටි එක ගැන, නැත්නම් ආහාර සුරක්ෂිතතාවය ගැන. ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරන යුගයේ බොහෝ දේවල් කියනවා. මේක නෙමෙයි වෙලාව. ගුරුවරු උද්ඝෝෂණය කරනකොට කියනවා මේක නොවේ යුතු වෙලාව. නැත්නම් බොහෝ දේවල් වලට ආණ්ඩුව පැත්තෙන් කියන්නේ මේක එකට වෙලාව නෙමෙයි කියලා. හැබැයි අපි කියන්නේ ගොවියෝ විදියට, ගොවියෝගේ පුත්තු විදියට ඔබතුමාලා මේ ගැනපු කාරණේ අපි සත්භාවයෙන් මේ රටට සහ ලෝකෙට බොහොම හොඳයි, සෞඛ්‍යයට හොඳයි කියනවනම් හැම කෙනෙක්ම පිළිගන්නවනම් අපි ඒකට එකඟයි. හැබැයි අපි කියන්නේ මේක ගෙනාවු වෙලාව පිළිබඳ ලොකු ගැටලුවක් තියෙනවා. මේක අනිත් එක පාරම මේ කාවද්දන්න යනකොට ලෝකේ කොයි රටේද අපි මේක ගිහලා සාර්ථක වෙලා තියෙන්නේ? ලෝකේ මං හිතන්නේ හඳුනාගත්තු රටවල් කිසිම රටක් මේකෙන් සාර්ථකත්වයට ඇවිල්ලා නැහැ. එහෙම තියෙන වෙලාවේ අද අපි කොතෙන්ද ඇවිල්ලා තියෙන්නේ? ඒ නිසා මේ හැම දෙයක් කුලම මං හිතන්නේ අපේ රටේ ආහාර සුරක්ෂිතතාවය කියන ප්‍රශ්නෙට මුහුණ දෙන්න වෙනවා. ගොවියා මේකෙන් බැට කරනවා. දැන් අද වෙනකොට ඔබතුමාලා ෆුඩ් සිකියුරිටි මේ ආහාර සුරක්ෂිතතාවය ඇතිකරන්න අපේ පාරිභෝගික අධිකාරියේ ගරු අමාත්‍යතුමා ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? අද සියලුම මේ අපේ කෘෂිකර්මාන්තයත් එක්ක බැඳිලා ක්‍රමවේදයක් තමයි මේ කෘෂිකර්මාන්තේ රජයේ බැංකු වලින් ගන්න ණය ගන්න පුළුවන් ගොවියෝ හිටියේ බොහොම සීමිත ප්‍රමාණයක්. ඒකට අනිත් සියලුම ගොවි මහත්තුරු බැඳිලා හිටියේ ගමේ ඉන්න මුදාලි මහත්තයාගෙන් තෙල් ටික ණයට ගන්න, පොහොර ටික ණයට ගන්න, ඇතුළු තව වී ටික කපනකොට ණය ටික ගන්න හැමදේම මෙතෙන්ද. ඒකට ඒ ගොවි මහත්තයාට ඒ ටික සම්පාදනය කරපු ඒ මුදාලි මහත්තයා අවසානයේ ඒ වී ටික මුලදී ගන්න ක්‍රමවේද අද නෙමෙයි. අපි දන්න කාලේ පොඩි කාලේ ඉඳලා මේ රටේ හැම ඒ මුදාලි මහත්තුරු තමයි වී ටික අරගෙන ගබඩා කරලා මේ රටේ කාලානුරූපීකව කාලයක් යනකොට වී වලට මිලක් ලැබෙනවා. එතකොට ඒ කාලේට වෙළඳපොළට දාන ක්‍රමවේදය එදා ඉඳන් තිබුණා. සා අද අපිට මේ තත්ත්වෙට මූණ දෙන්න වෙලා තියෙන්නේ 2015 ඔබතුමාට මතක ඇති මේ රටේ වී අතිරික්තයක් තිබුණා. එතකොට වී අතිරික්තය තිබිච්ච වෙලාවේ රජයට බල කර වී ටික මිලදී ගන්න කියලා. ඒ වෙලාවේ වී ටික නිෂ්පාදනය කරන්න පුළුවන් ක්‍රමවේදය තියලා ලී නිෂ්පාදනය මේ රටේ වැඩි වුණා නම් 2019 අපිට වාර්තාගත අස්වැන්න ලබා ගන්න පුළුවන් වුණා නම් ඇයි අපේ රටේ වී අස්වැන්න මේ වෙනකොට අඩු වෙලා තියෙන්නේ? මේ රටේ ආහාර නිෂ්පාදනය අඩු වෙලා තියෙන හේතුව මොකද්ද? ඔබතුමාලා අද ඇවිල්ලා මේ රසායන ද්‍රව්‍ය ගෙන එක අහිත කරයි, මේවා සෞඛ්‍යයට අහිත කරයි, නැත්නම් විවිධ කාරණා කියලා කියන ඔබතුමාලම නේද මැතිවරණ වේදිකාවේ කිව්වේ පොහොර ටික නිකන් දෙනවා කියලා? තොට ඒ පොහොර ටික නිකන් දෙන්න කතා කරන වෙලාවේ මේ ප්‍රශ්න පුතුවල හඳුනාගෙන හිටියේ නැද්ද? තොට එහෙම කියලා ඒ පොහොර ටික හරියාකාරයෙන් මේ කන්න දෙකේ දුන්නා නම් ගිය මහ කන්නේ මේ යල කන්නේ අපේ රටේ මගේ විශ්වාසය තමයි ගොවි ගොවි දිස්ත්‍රික්කයක නියෝජිතෙක් විදිහට අපිට ආ වී නිෂ්පාදන අතිත්‍යයක් ලබා ගැනීමට තිබුණා. හැබැයි ඔබතුමාලා ඒ අවස්ථාව දෙන්නේ නැතුව පොහොර කප්පාදු කරන්න ගිහිල්ලා විවිධ වූ කාරණා ඉස්පතු කරලා අරගෙන පොහොරවල ගුණාත්මකභාවය ගැන වෙනම කතන්දරයක් ගියා. ඒ ඔක්කොම නිසා අපිට ජයග්‍රහණ අපිට ලබා ගන්න තිබිච්ච වී අස්වැන්න ලැබුණේ නැහැ. ඒ නිසා තමයි අපිට වී අස්වැන්නට මේ විදිහට අඩු වෙලා දැන් ඒක උඩ කළු කඩේ නිර්මාණය වුණාම ඒකාධිකාරීත්ව නිර්මාණය වුණාම ඔබතුමාලා ඒකේ දඬුවමක් දෙන්න යන්නේ ගුරු අපේ අහිංසක ගොවි මහත්තුරුන්ට. දැන් අද වී වලට වී අස්වැන්න නිරණ වෙලාවේ අස්වැන්න අඩු වෙලා විශාල ප්‍රමාණයකින් ඒ අස්වැන්නට අඩු වෙලා සාධාරණ මිලක් ලබා ගන්න යනකොට අද ඔබතුමාලා තර්ජනය කරලා නැත්තම් පාටක දාලා කියනවා නෑ වීම්ලදී ගත්තොත් ඒවා අපි ගබඩා කර සීල් තියන දඬුවම්
කරනවා.
මේ කාරණේ කොතනද කියන නිසා අපි ඔබතුමාලා අවසාන වසාවෙන් ඉල්ලන්නේ මේ අපි මේකට සුසු වෙලා වෙන මේ අවිල්ල තියෙන. ඒ නිසා මේ රටේ අපි සිවුල් දෙනාටම අද ආහාර පිළිබඳ සුරක්ෂිත ප්‍රශ්නයක් තියෙනවා. ආනායනය කිරීමට ඩොලර් නැති ප්‍රශ්නයක ඉන්නවා. ඒ නිසා මම බොහොම ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලන අපේ රටේ දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව විදියට මේ කාරණේ ඔබතුමාලා අඩියක් පස්සට ගන්න. ඔබතුමාලා ගැසට් ඕන තරම් ආපස්සට ගැසිතා ගෞරවයෙන් කරුණාවෙන් ඉල්ලන්නේ අපි කැමති මේ කාබනික පොහොර කරන්නට යන්න. හැබැයි මේකේකට සුසු වෙලා නෙමෙයි කියන කාරණේ මතක් කරමින් අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට
ස්තුතිවන්ත වෙමි. විනාඩි දෙකයි
දෙකක් අමාරු යන්නේ කතානායකතුමනි අපිට දෙන්න කි අපිට කතාවක් හම්බෙන්නේ නැහැ. පළාත් පාලන නියෝජිතෙක් විදිහට මටත් මමත් ලොකු අත්දැකීම් වල හිටියේ. විශේෂයෙන් මම ස්තුතිවන්ත වෙනවා අපේ සුදත් මන්ජුල මන්ත්‍රීවරයාට මේ යෝජනා දැමීම සම්බන්ධයෙන්. මම කනගාටු වෙනවා අපේ මේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා ඇත්තටම මේ කතා කරපු විලාසය සම්බන්ධයෙන් අද විශේෂඥයෝ කියන විදිහට පස මැරිලා ඊට අමතරව මිනිස්සුත් බාගෙට මැරිලා අද දිනපතා කොරෝනා ව්‍යසනේ මියගියාගේ 85% 90% මේ යන්නේ පිළිකාව එහෙම නැත්නම් අපුගඩ රෝගය සහ විවිධ ඒ සංකූලතා නිසා. නමුත් අද විපක්ෂය මිනිසුන්ගේ පාට ධම්මල මිනිසුන්ගේ පෝරදියා වසදියා කියන තැනට ගෙන්නලා හැබැයි ඒ නායකයෝ ටික ගිහිල්ලා කාබනික පෝර වලින් හදපු ඕගනික් කෑම ටික කනවා. අද ලෝකේ මේ වගේ ලොකු පන්ති ભેදයක් තියෙනවා. මොකද අපි එක අතකින් කෘෂික රසායන ගැන කතා කරන වගේම අද ඕගනික් පෝර වලින් හදන කාබනික පෝර වලින් හදන ඒ ඕගනික් ආහාර ද්‍රව්‍ය වලට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒක ඇති හැකිය අය කන්නේ නැති බැරිය අය කන්නේ වස දාපු පෝර. ඉතින් ඕක තමයි අද රටේ තත්ත්වය. මොකද වැළුවොත් මේ විපක්ෂයේ නායක මං අභියෝග කරන්න පුළුවන් නම් නෑ කියන්න ගිහිල්ලා ඔය ෆුඩ් සිටි වල එහෙම නැත්නම් ඒ ආයතන වලින් ගන්න තමන් ඒ වස විස නැති කෑම ආහාර. ඉතින් ඒක නිසා එතනින් එහාට මේ බොරු කතා කයිවාරු ගහන්න එපා. ඒ වගේම මීතොට මුල්ල කරදියාන මුතුරාජ වෙල ගත්තොත් එහෙම කුණු කන්දවල් ගොඩ ගහලා අපේ ඒ ජල පෝෂක ප්‍රදේශ අද විශාල විදිහට විනාශ කළා. නමුත් මේ කාබනික පෝර හදන්න පුළුවන් විශාල මූලද්‍රව්‍ය ප්‍රමාණයක් ඒ අමුද්‍රව්‍ය ඒ ස්ථානට බැහැර කරලා විශාල පරිසර හානියක් විනාශයක් කළා තියෙනවා. ඒ වගේම එක අතකින් ඊයේ අපේ මහින්දානන්ද ඇමතුමා හොඳ විශ්ලේෂණයක් ඉදිරිපත් කරා. රුපියල් මිලියන ගාණක් බිලියන ගාණක් අපේ රටෙන් එළියට යනවා මේ පෝර ආනයනයට. ඉතින් මං හිතන්නේ අපි මේ වෙලාවේ අපේ රටේ ජනාධිපතිතුමා ගත්ත හොඳම තීරණේ නිර්භීත තීරණයක් විදිහට තමයි අපේ රටේ ජනතාව ආරක්ෂා කරන ගමන් පස ආරක්ෂා කරන ගමන් පරිසරය ආරක්ෂා කරන ගමන් මේ අපේ ශිෂ්ටාචාරය ආරක්ෂා කරන්න අපේ මේ සියලුම අපේකම ආරක්ෂා කරන්න ගත්ත මේ තීරණය ගැන මං හිතන්නේ විශේෂයෙන්ම අද මුළු ලෝකෙම අවධානය යොමු කරලා තියෙන. ඒ ගැන පසුගිය දිනවල ලෝකේ විවිධ රටවල් වලින් ඒ අපේ රටට ලැබිච්ච ප්‍රතිචාර අනුව අපිට ඒක පේනවා. ඒ වගේම අද කාබනික පෝර යොදලා විශාල ප්‍රවණතාවයක් තියෙනවා වැවිලි කර්මාන්තේ. වගේම මම විශේෂම ස්තුතිවන්ත වෙනවා රජයට මේ වන විට පළාත් පාලන ආයතන වල තියෙන ශක්තිය පාවිච්චි කරලා මේ යාන්ත්‍රණයට පළාත් පාලන ශක්තිය ලබා ගැනීම. මොකද මේ රජය මේ තීරණය ගන්න කලින් විශේෂම මේ ගැසට් එක ගහන්න කලිනුත් අපි පළාත් පාලන ආයතන ප්‍රධානීන් විදියට වසර ගණනක් තිස්සේ මේ කාබනික පෝර නිෂ්පාදනය පටන් ගත්තා. ඒ වගේම මම කනගාටු වෙන සමහර නිලධාරීන් තවමත් ඉන්නේ අර රසායන පෝර මාෆියාය. මොකද අපි දැක්ක මේ දවස්වල තියෙන මේ ක්‍රියාදාමයන් අනුව අපේ හැමදාම මේ දියවන්නාවේ හොරු 225 කියලා ඇඟිල්ල දික් කරාට ඇත්තටම වසර ගණනක් තිස්සේ මේ රාජ්‍ය යාන්ත්‍රණය තුල ඉන්න දූෂිත නිලධාරීන් කීප දෙනෙක් එකතු වෙලා හැමතැනම මේ දූෂිත ක්‍රියාවල යෙදෙන මොකද එක 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 කාරණාවක් තමයි මේ රසායනික පොහොර වලටත් බලවත් විරෝධතාවයක් මතු කරලා බොරු මතවාද වපුරවල අද ජනතාව අතර වැරදි මතවාදයක් ඇති කරන උත්සාහ කරන මොකද අද රසායනික පොහොර වල තියෙන්නේ මේ මූලද්‍රව්‍ය තුනයි නමුත් කාබනික පොහොර වල මූලද්‍රව්‍ය 14ක් තිබෙන බව විශේෂඥයන් පසුගිය දිනවල අපිට විවිධ මාධ්‍ය වලින්
අපිට මේ කාලය අවසානයි
විවිධ අවස්ථාවල දැක්ක ඒක නිසා මම විශේෂයෙන්ම මේ වෙලාවේ මේ ක්‍රියාදාමයේ විශාල බරක් කරට අරගෙන යන අපේ මහින්දානන්ද ඇමතුමාගෙන් මම ඉල්ලා සිටිනවා මේ දූෂිත නිලධාරීන් මේ මොකද අපි මේවා ක්‍රියාත්මක කරන ගමන් මේවට එරෙහි වෙන දූෂිත නිලධාරීන්ටත් ගන්න තියෙන ඉහළම දඬුවම ඉහළම ඒ ක්‍රියාදාමයේ ක්‍රියාමාර්ග ගන්න කියලා මොකද එහෙම නොවුනොත් අපේ මේ ක්‍රියාන්විතයට ගොඩක් අකුල් හෙලන මිනිස්සුත් නිසා අපේ මේ ගමනට බාධා වෙන්න පුළුවන් ඒක ඒ වගේම මම ස්තුතිවන්ත වෙනවා මට වෙලාව ලබා දීම පිළිබඳව
ස්තුතියි කිංග්ස් නැෂනල් මන්ත්‍රීමා
ගරු කථානායකතුමනි විශේෂයෙන්ම අද අපි විපක්ෂයේ මන්ත්‍රීවරු විදියට මේ පාර්ලිමේන්තුවේ අදහස් ඉදිරිපත් කරන්නේ මේ අපිට ඌමනාවට නැත්නම් අපිට මේ දැනෙන අදහස් නෙවෙයි. අපි ගම්වලට ගියාම විශේෂයෙන්ම ගොවි ජනතාව අපිට කියන දේ තමයි අපි මේ උත්තරීතර පාර්ලිමේන්තුවට ඇවිල්ලා කතා කරන්නේ. දැන් අතිගරු ජනාධිපතිතුමාගේ එතුමාගේ සෞභාග්‍යමත් දැක්මේ පැහැදිලිවම මේක තියෙන්නේ අවුරුදු 10ක සැලැස්මක්. හොඳයි අභියෝග ගන්න ඕන. දැන් ඒ අභියෝගයේ ගරු අපේ කෘෂිකර්ම ඇමතුමා අරගෙන තියෙනවා අපි ඒක දකිනවා එතුමා දිස්ත්‍රික් එකක් ගාන ගිහිලා ගොවි ජනතාවත් එක්ක කතා කරා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන ගරු සභාපති ගරු ඇමතුමනි දැන් මේ කාබනික පොහොර වසවිසෙන්තොර රටක් නිර්මාණය වෙනවට අපේ කිසිම විරුද්ධතාවයක් නැහැ. දැන් අපේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා කිව්වා ආකාරයට අපි දෙයක් එකපාරටම ක්‍රියාත්මක වෙනවා කියන්නේ විශේෂයෙන් මේ ගොවි ජනතාවත් එක්ක මේ වගේ දේවල් කරනකොට විශේෂයෙන්ම ගොවි සංවිධානත් එක්ක සාකච්ඡා කරන්න ඕන. රටේ ගොවි ජනතාවත් එක්ක සාකච්ඡා කරන්න ඕන. එකපාරටම මේක රෑ නිින්දෙන් හීනයක් දැකලා මේක පහුවෙන්දට ක්‍රියාත්මක කරන්න යනවා වගේ ක්‍රියාත්මක කරොත් මං හිතන්නේ අද ඒක තමයි වෙලා තියෙන්නේ. පහුගිය කාලේ ගොවි ජනතාව පාරට බැස්සේ විපක්ෂයක් විදිහට අපි ගිහිල්ලා පොළඹවලා නෙමෙයි. අපිටත් කතා කරා අපිටත් බහින්න කියලා කපාරට. අපිට ගොවි ජනතාව කතා කරා අපිට ගෙවල් වලට ඉන්න බෑ. ඒ නිසා ගරු කථානායකතුමනි, ඒ අවස්ථාවේදී අපි පාරට බැස්ස ගොවි ජනතාවත් එක්ක. ඒ පාරට බැලලා කිව්වේ මොකක් හරි පොහොරක් දෙන්න කියලා තමයි ඉල්ලුවේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති දැන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගත්තම දැන් මේ වෙනකොට ගොවි අපේ ගොවි මහතුරුන්ට ෆෝම් එකක් දීගෙන යනවා. දැන් මේ ඉල්ලුම් පත්‍රයේ තියෙන්නේ හෙක්ටයාර එකකට 12,500ක් ලබා දෙනවා. හෙක්ටයාර එකකට කිලෝ 500ක් පොහොර හැදුවොත් තමයි ඔබට 12,500ක් ලැබෙන්නේ. හැබැයි මේ ෆෝම් එකේ යටින්ම තියෙනවා රජයෙන් අපි කිසිම පොහොරක් ඒ කන්නේදී මහ කන්නේ හෝ වේවා යල කන්නේ හෝ වේවා
මක්කේ කිවත් කරයි පිටිපස්ස ඔබතුමා අන්තිමට කෙන ගැලි ඉවත් කරා.
ආ බොහොම ස්තුතියි. එහෙමනම් හොඳයි. එහෙමනම් හොඳයි. මොකද මේ අද මට ගොවි මහත්තයෙක් කතා කළා මේ කිව්ව දේ තමයි ගරු කථානායකතුමනි මම කිව්වේ. දැන් විශේෂයෙන්ම දැන් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ මුළු රටේම දැන් මේ පොහොර දැන් හදනවා. කාබනික පොහොර හදනවා. දැන් මේ කාබනික පොහොර හැදුවට අපිට හිතුමතාවේ මේ පොහොර හදන්න බෑ. SLS සහතිකයක් තියෙනවනේ මේ පොහොරේ මොනවද තියෙන්නේ කියලා මේකේ තියෙන ගුණාංගභාවය අපි කියන්න ඕන ගොවි මහත්තුරුන්ට. දැන් විශේෂයෙන්ම ප්‍රමිති ආයතනයේට කතා කර බැලුවම ප්‍රමිති ආයතනයේ කියනවලු රුපියල් 50,000ක් ඕන මේ හදන පොහොර වලට සහතිකයක් දෙන්න කරු ඇමතුමනි. මේ සම්බන්ධව ඔබතුමා විශේෂයෙන් මේ ගැන අවධානයක් යොමු කරන්න. මොකද ප්‍රමිති ආයතනයෙන් රුපියල් 50,000ක් ඉල්ලනවා නම් දැන් අපේ ගොවි මහත්තුරු දැන් පොහොර හදන්න පටන් අරන් තියෙනවා. දැන් මේ සම්බන්ධව විශේෂයෙන්ම කෘෂි ඒ සම්බන්ධව ඉන්න නිලධාරීන්ව දැනුවත් කරන්න වෙනවා. ඒ අය ගිහිල්ලා ගොවි මහතුරුත් එක්ක කතා කරන්න වෙනවා. මොකද ඔක්තෝබර් මාසේ අවසන් වෙනකොට මහකන්න පටන් ගන්නවා. ඒ මහකන්න පටන් ගන්නකොට අපි සූදානම්ද නැද්ද කියන එක අපි විපක්ෂයේ හිටියත් ආණ්ඩු පක්ෂයේ ඉන්න ඔබලා වුණත් මේක ලොකු ප්‍රශ්නයක්. අද ගොවි මහතුරුන්ට විශ්වාසයක් නැහැ මහකන්නේදී අපිට අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වේද කියලා. ඒ නිසා තමයි අද ගොවියෝ ගෙවල් වල වීටි කරන්දවන් ඉන්නේ. දැන් ඒ වගේම තමයි දැන් ගම්වල හිටිය කුඩා ව්‍යාපාරිකයෝ ඒ කුඩා ව්‍යාපාරිකයෝ හින්දා තමයි ගොවි මහතුරුන්ට වීමිලක් තරංකාරීත්වයේ වීමිලක් ඇති වුණේ. දැන් අද ඊයේ හදිසි නීතියේ යම් සංශෝධනත් එක්ක අද අපිට දුරකථන වලට බොහොම විදිහට කතා කරලා ඇහුවා ගොවි මහත්තුරු අනේ අපිත් මෙච්චර ප්‍රමාණයක් ගෙවල් වල වී ටික තියන් ඉන්නවා මේවත් ඇවිල්ලා සීල් තියාවිද කියලා. ඉතින් ඒ නිසා ගරු කෘෂිකර්ම ඇමතුමා ඔබතුමා මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළා. ඒ ගම්වල හිටපු කුඩා ව්‍යාපාරිකයන්ට අපේ රෝහණ මන්ත්‍රීතුමා කිව්වා ආකාරයට මොකද ඒ කුඩා ව්‍යාපාරිකයෝ තමයි ඒ ගම්වල ඉන්න අදාළ ඒ ගොවි මහතුරුන්ට උදව් කරේ. ඒ උදව් කළා ඒගොල්ල කවදාවත් පොලියක් ගත්තේ නැහැ, වැඩි මිලක් ගත්තේ නැහැ. එදාට තියෙන මිලට තමයි වීටිකේ ඒ වෙළඳු ගත්තේ. අද ඒ වීටික ගන්නතු වෙලා තියෙනවා. ඒ වගේම මහ පරිමාණයේ මෝල් මුදලල්ලත් අද වීටික ගන්නෙ නැහැ. අද නාඩු කිලෝ එකක් වී කිලෝ එකක් 48ට වැහලා තිනවා, රුපියල් 60ට විකුණපු වී. ඉතින් ඒ නිසා අද ගොවි මහතුරු දැඩි අපහසුතාවයට පත් වෙලා තියෙනවා මේ සම්බන්ධයෙන්. ඒ නිසා විශේෂයෙන්ම කෘෂිකර්ම මහත්තුමාට කියනවා මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරලා අර ගම්වල ඇතිවෙච්ච කුඩා ව්‍යාපාරිකයන්ට, කුඩා මෝල් හිමිකරුවන්ට ඒ නැවතත් වී ටික අරගෙන ඒ එදා තිබුණු තරඟකාරී තත්ත්වය ඇති කරගන්න පුළුවන් වෙනවා එයාට අවස්ථාව ලබා දුන්නොත්. ඒ අවස්ථාව ලබා දෙන්න කියලා ඒ ගෞරවණීය ඉල්ලීම කරමින් මේ යෝජනාව ඉදිරිපත් කරපු අපේ මංජුල ගරු මන්ත්‍රීතුමාට මගේ ස්තුතිය පුද කරමින් අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාටත් ස්තුතිය පුද කරමින් නිහඬ නොයි ස්තුති.
නන්දසේන මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, කාලින වශයෙන් ඉතාමත් වැදගත් යෝජනාවක් ඉදිරිපත් කිරීම පිළිබඳව ප්‍රථමයෙන්ම ස්පදත් මන්දුල මන්ත්‍රීතුමාට මං ගෞරවය පුද කර සිටිනවා. ඇතරම මං හිතන්නේ 1943 මේ රටේ නිදහස් අධ්‍යාපනය පිළිබඳව කණ්ණංගර මැතිතුමා ගත්තු තීන්දුවට අද මේ රටේ ජනතාව දක්වන ප්‍රසාදය, ප්‍රතිචාරය, ගෞරවය ඒ හා සමානම ඊට නොඅඩු ගෞරවයක් මේ රට වශවිසෙන්තර රට ගොඩනගන ගත්ත අනාගතයේ ලැබෙනවා. අද මේක සමහර ඔය පහදිලි කතා කරන්න උත්සාහ කරාට මේ රටම එකතු වෙච්චි වැඩක්. හැබැයි මේකේ ජම්මන් ප්‍රශ්න තියෙනවා. අවබෝධය ලබා ගැනීමේ අඩුපාඩු තියෙනවා. සමහරට මේ කාරණේ තේරෙන්නේ නැහැ. ඒ වගේ විපක්ෂ කණ්ඩායම් වලින් ගේන මතදරණ කට්ටිය කණ්ඩායම් ඉන්නවා. මේ කට්ටියත් එක් කණ්ඩායමක් එක්ක තමයි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න වෙලා තියෙන්නේ. ඉතින් අද මේ වෙනකොට අනුරාධ දිස්ත්‍රික්කය ගත්තාම අනුරාධ දිස්ත්‍රික්කයේ තුල විතරක් නෙමෙයි රටම ගත්තාම වසවිස නිසා පළවෙනි කාරණය සිද්ධ වෙලා තියෙන්නේ මුළු මේ මහ පොළොව මැරිලා ගිහිල්ලා. මහ පොළවේ පස සරු කරන ගැඩිවිලා තමයි පසස පහන් ජීවී කැටින්නේ. ගැඩිවිලත් එක්ක ඉන්නේ සියලු සත්තු විනාශ වෙලා, ඒ වගේ සුද්‍ර ජීවීන් සියල්ල විනාශ වෙලා. ඉතින් අනාගතයේ වෙනුවෙන් පස ඉතුරු කරන්න වසීත පොළොවට යන්න මට නවත්තන්න ඕන. ඒ වගේ තමයි වස විස නිසා තමයි කුස රසායනික නිසා තමයි විශේෂයෙන්ම වග්ගඩු අද අනුවත් දිස්ත්‍රිකේ 20,000කට වග්ගඩු රෝගීන් ඉන්නවා. 11,000කට ආධාර ලබා දෙනවා වග්ගඩු ආධාර. එතකොට පිළිකා රෝගීන් සංඛ්‍යාව 12,000ක් විතර ප්‍රමාණයක් කියලා. මේ ඔක්කොටම හේතුලා තියෙන මේ වසවිස. එතකොට මේක නවත්තනවා කියලා කියන්නේ මම අර අධ්‍යාපනයේ තියෙන ප්‍රසාදේ වගේ අවස්ථාවක් අනාගතේ දිනනවා. ඒ වගේම තමයි අද මේ වෙනකොට වැව් ටික ඔක්කොම ගොඩ වෙලා. ජපන් ජබර. ජලජ සාක. මේ ජල සාක වල ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. ගන්නෙ නැහැ. හැබැයි අද දැන් එක ලෝඩ් එකක් ටැටර ලෝඩ් එකක් රුපියල් 4000 කට නිම්බන්නේ. 4000ක් ගන්නවා ටැටර ලෝඩ් එක කරන් ඉලදිනවා. දැන් වැව් ටික ඔක්කොම ඉබේ සුද්ධ වෙනවා. පාර්ධපතිපින් මානා කියන අපි ලොකු ප්‍රශ්නයක් තිබුණා. මානාවට වෙනම වැඩ පිළිලක් ක්‍රියාත්මක කරන්න ඕනද කියලා අපි යෝජනා කරන්නත් අදහස් කරා. දැන් අද අපේ වතුර තියෙන මානා කපාගෙන අරන් යනවා. මානා අරන් ගිලා පොහොර හදනවා. දැන් මේ පොහොර හදනවා ගම්වල තිබුණ හර කෙරිගවෙන් ඇති කරන අයට. ඇත්තට මේක ගොමිටි හරියට මිලකට විකුණ ගන්න පුළුවන් කම තිබුණේ නැහැ. කුකුල් පහර විකුණ ගන්න පුළුවන් කම තිබුණ ආස්තරනේ. දැන් අද විශාල මුදලක් විකුණනවා. ඉතින් ලොකු ආදායමක් ඒගොල්ල උපයා ගන්න. ඉතින් මේ සඳහා විශාල පිරිසක් යෙදිලා ඉන්නවා. අපේ අනුරාධ දිස්ත්‍රික් ගත්තාම 22,160 ගොවියන් ස්වයං නිෂ්පාදනය සඳහා ඉදිරියට ඉන්නවා දැන්. 22,160. ඊට අමතර සිවිල් ආර්ථික දෙපාර්තමේන්තුව පොවර් නිෂ්පාදනය කරනවා. ඒ වගේම අපේ ඉඩම් ඇමතිතුමා චන්සේන ඇමතිතුමා එතුමාගේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හරහා මධ්‍යස්ථාන 22 කියන්නේ ඉතා විශාල ව්‍යාපෘති. කණ්ඩායම ඒක භාරව උපාධිධාරී නිලධාරියෙක් පත් කරලා ක්‍රියා කරන කම්කරුවන් 12 දෙනෙක් විතර පත් කරලා යාන වාහන යන්ත්‍ර උපකරණ ලබා දීලා විශාල ඒවා හා සමාන ව්‍යාපෘති 22ක් දැන් ක්‍රියාත්මක කරලා ලක්ෂ ගාණක් යෙදුවා. දැන් මේ නිෂ්පාදනය කරමින් ඉන්නවා. ඒ වගේම තමයි ගොජන මේ මහවැලි අධිකාරිය. මහවැලි අධිකාරිය නිෂ්පාදන සිවිල් ආර්ථික දෙපාර්තමේන්තු කරන. ඉතින් මේ හින්දා මුළු රටම එකතු වෙච්ච යාන්ත්‍රික වැඩපිළිලක් හැදෙද්දී තමයි අද කාබනික පොහොර නිෂ්පාදනය ඇතිලත් මේ වැඩපිළිල ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේකෙදී අපි කියන ප්‍රතිඵලයේ හෙට ලබා ගන්න බෑ 100%ක් බෑ. සාමාන්‍ය කාබනික පොහොර නියම ගොඩක් නියම විදිහට නම් පොහොර තත්ත්වයටපත් කරන දින 100කට ආසන්න මාස තුනකට කාලයක් යනවා. ඉතින් ඒ කාලේ යනකොට ඒ කාලේ යන අත්දැකීම් ලැබනකොට මාස 6ක් 7ක් අවුරුද්දක් යනකොට තමයි නියම අත්දැකීම් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා නියම ප්‍රතිඵල අපිට ගන්න පුළුවන්කම. ඒ හින්දා අද මේ වෙනකොට
අපේ දිස්ත්‍රික්කේ පුරා
ඔබතුමයි කාලය
අපේ දිස්ත්‍රික්කේ පුරා විශාල වශයෙන් මේ කාර්යය කරනවා මේකෙදි පළාත් පාලන ආයතන 19ක් මැදිහත් වෙලා තියෙනවා එතකොට පළාත් පාලන ආයතන සිවිල් රක්ෂ දෙපාර්තමේන්තුව ගොජනදා දෙපාර්තමේන්තුව ඒ වගේම ඊළඟ සම්බන්ධ දෙපාර්තමේන්තුව මේ සියල්ල මේකදල මේ කරන කාර්යයේදී මම යෝජනා කරන්නේ දැන් පළාත් පාලන ආයතන අතර කරන කාර්යයට විශාල කාර්යයක් කරනවා අපේ 19ක් අපේ ආයතන තියෙනවා එයාට ලොකු ශක්තියක් ලබා දෙන ගමන් අනිත් ආයතන සියල්ලත් ඒ තත්ත්වෙම ඉස්සරහට ගෙන ගිහිල්ලා මේ ප්‍රදේ මේ රට වශ විසින්තර කෘෂිකාර්ම රැබ්බාට පත් කරන්න අපේ කෘෂිකාර්ම බැබෙත් අධිරාජ්‍යත්වයේ සංකල්පකින් යන්නේ කෘෂිකාර්ම බැබෙත් ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමාට අවස්ථාව ලබා දීම පිළිබඳ සිතුවද කරමින් මන්ඩි හෙඩ්රා සිටිමි.